පහසු ඉරියව්වකින් වාඩියලා S2 පියාගෙන මේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරන්න. තොටේ හරහා හුස්ම ඉහළ යන ගතිය තමන් දන්නවා. ඒ හරහා හුස්ම පහළ යන ගතිය දන්නවා. ආයේ හුස්ම ඉහළ යන ස්වභාවය දන්නවා. පහළ යන ස්වභාවය දන්නවා. මෙහෙ යනකොට ආපහු හුස්ම සිහි කරන්න. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. මේකෙදි ඇතුල් වෙන පිට වෙන හරිය එක තැනකට විතරයි අපේ සිහිය තියාගෙන ඉන්නේ. සක්මනේදි කළා වගේ හැම මුළු ශරීරෙම බලන්නේ නැහැ. ඇතුල් වෙන පිට වෙන හරියට සිහිය තියාගෙන ඉහළ යන ගතිය දන්නවා, පහළ යන ගතිය දන්නවා. ඒ හරහා ඉහළ යන ගතිය දන්නවා, පහළ යන ගතිය දන්නවා. සියුම් දැනීම් ටිකක් තියෙන, ඒ දැනීම දිහා බලා ඉන්නවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. එහෙම හේ යනකොට ආයේ හුස්මට අවධානය යොමු කරන්න. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. දැන් තමන් බාහිරේ මොකක් හරි දැනගත්තොත් ඒක දැනගත්තේ කොහොමද කියලා බලන්න. සද්දේ ඇහෙනවා, බෙර ගහනවා ඇහෙනවා කියලා දැනගන්නවා. එළියේ බෙර ගහනවා කියලා දැනගන්නවා. මේක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා බලන්න. කණෙන් ශබ්දයක් ඇහුණා, ඒ නිසා ඒ ගැන කල්පනා කරලා හිතෙන් දැනගත්තා. සෝත ආයතනයයි මන ආයතනයයි. සෝත ආයතනෙට පුළුවන් මොකද්ද? සද්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. රූපයක් කරන් දෙන්න බෑ. බෙරයක් කරන් දෙන්න බෑ. එහෙනම් අපි බෙර ගහනවා කියලා දැනගත්තේ කොහමද? බෙරේක චිත්‍රයක් පෙනුනේ කොහමද? හැඩයක්, වර්ණයක්. මනසෙන් හදපු දේ මනස දැනගත්තෙ. කණෙන් ශබ්දයක් කරන් දුන්නා, ශබ්ද සංඥාවට අනුව හිතනකොට අපේ පෙර අත්දැකීම් වලින් කිව්වා ඔය සද්දේ බෙර ගහන එකක්. එතකොට හිතෙන් හදපු දේ හිත දැනගත්තා. කල්පනා කරන්න ගිහිල්ලා දැනගත්තා. ඒක බාහිරේ දෙයක් කියලා බාරගත්තේ අපේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. ඒ උනාට දැන් ආයතන විදිහට බලනකොට දන්නවා, කණෙන් ශබ්ද සංඥාව දුන්නා, මනසෙන් ඔය ගැන කල්පනා කළා. කල්පනා කරනවා කියන්නේ හිත ඇතුලේ වැඩක්. ඒවා එළියේ තියෙන්න බෑ. එහෙනම් ඔය හිතෙන් හදපු රූපයක් හිතෙන් දැනගෙන. බෙරය කියන ඒ රූපය හිතෙන් හදලා හිත දැනගත්තේ. හිතෙන් හදපු දේ එළියේ තියෙන්න බෑ. අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම විශ්වාස කළේ අපේ මෝඩකමට, පරණ පුරුද්දට. මම තමන් පෙන්නලා දෙන්න හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක බාහිරේ තියෙන්න බෑ. ආපහු හුස්මට අවධානය ගන්නවා. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ආයේ එකම හරි වෙන මොකක් හරි දැනගත්තොත් ඒ විදිහට ආයතන වෙන් කරලා පෙන්වන්න. කණෙන් ඇහෙන්නේ ශබ්දයක් විතරයි, ඒ ගැන කල්පනා කරන්න ගිහිනුයි ඒ රූප ගැන දැනගත්තේ. එහෙනම් මේ මොහොතේ දැනගත්තු දේ හිත ඇතුලේ වැඩක්. හිතේ දැනගත්තු දේ එළියේ තිබ්බේ අපේ මෝඩකමට. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක අල්ලන්න පුළුවන් වර්ණයක් තියෙන දෙයක් නෙවෙයි. එළියේ තියෙන දෙයක් නෙවෙයි හිතෙන් හදපු දේ. මේ මොහොතේ දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක බාහිරෙන් පැනෙව්වේ අපේ මෝඩකමට. ඕක පෙන්නනවා ආයේ හුස්මට අවධානය ගන්න. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. කොහෙක් කෑ ගහනවා ඇහෙනවා. සෝත ආයතනේ, මන ආයතනේ. සෝත ආයතනෙන් ශබ්ද සංඥාව දෙනවා, මන ආයතනෙන් ඒක ගැන කල්පනා කරලා අන කොහෙක්ව හදලා දෙනවා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මන ධම්ම, මනෝ විඤ්ඤාණ. ඒත් අපි මේ මොහොතේ දැනුවත් උනේ හිතෙන් හදපු කොහා. ඒක එළියේ තිබ්බේ අපේ මෝඩකමට. හිතෙන් හදපු දේ හිත ඇතුලේ වැඩ. ආපහු හුස්මට අවධානය ගන්න. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. දැන් ශරීරේ මොනවා හරි දැනෙනවා නම් කකුල රිදෙනවා දැනෙනවා. මොන ආයතන වලින්ද? කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් ස්පර්ශයක් දුන්නා, දැනීමක් දුන්නා. කාය ආයතනෙට දෙන්න පුළුවන් දැනීම විතරයි. දැනීම කියන එකේ වර්ණයක් හැඩයක් නැහැ. තැනක් නැහැ. දැනීම විතරයි. දැනෙන ස්වභාවය ගැන කල්පනා කරනකොට තමයි ඔය රිදෙන්නේ කකුල. අන්න කකුල හිතෙන් හදලා හිත දැනගත්තා. දැනීමේ කකුලක් නැහැ. මේ ගැන කල්පනා කරනකොටයි කකුලක් සිහි වුණේ. සිහි වුණා කියන්නේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒත් හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඒක එළියේ තියෙන දෙයක් වෙන්න බෑ. හිත ඇතුලේ සිතුවිලි මාත්‍රයක් විතරයි. අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අල්ලන්න පුළුවන් දෙයක් බවට පත් කළේ අපේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. ඇත්ත ඇති ඇති නම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ආයේ හුස්මට අවධානය ගන්නවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ආස්වාසේ, ප්‍රාස්වාසේ. ඉහළ යන හුස්ම නැත්නම් ආස්වාසේ එළියේ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? නාහේ හැපෙන හුලඟක් තියෙනවා කියලා දැනගත්තේ කොහමද? කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් දැනීමක් දෙනවා. කාය ආයතනෙන් දැනීමක් දෙන්න විතරයි පුළුවන්. දැනීමේ රූපයක් නැහැ. වර්ණයක් හැඩයක් තැනක් නැහැ. දැනීම අනුව කල්පනා කරන්න ගිහිල්ලා තමයි හුස්ම කියන දෙයක් සිහි වෙන්නේ. නැහ හිතෙන් හදපු හුස්ම හිත දැනගත්තා. ඒක එළියේ තියෙන දෙයක් නෙවෙයි. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩ. ඔක එළියේ දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමට. ආපහු ඒ දැනීම් දිහා බලා ඉන්න. ඉහළ යන ගතියේ තියෙන දැනීම්, පහළ යන ගතියේ තියෙන දැනීම්. දැනීම් මොනවද දැනෙනව? ඒ දැනීම රූප බවට පත් කරන්නේ හිතෙන්. හිතෙන් හදන ඒවා හිත ඇතුලේ විතරයි. ඒවා එළියේ තියෙන්න බෑ. මොනවදෝ දැනෙනවා. දැනීම් වලට රූපයිති නෑ. රූප ටික හිතෙන් එකතු කරන්න. හිතෙන් කල්පනා කළේ නැත්නම් රූප නෑ. දැනීම් ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඇත්ත හිතට මතක් කරලා දෙනවා ආයේ හුස්මට අවධානය තියා ගන්නවා බාහිර දෙයක් ගැන දැනගත්තොත් ආයතන වෙන් කරලා පෙන්නනවා ශරීරයේ කොටසක් ගැන දැනගත්තත් ආයතන වෙන් කරලා පෙන්නනවා හිත සාමාන්‍ය තත්ත්වයට අරන් හිමීට ඇස්සරින්න. අපිට පුළුවන් සාකච්ඡා කරන්න මේ ෆොටෝකොපි කරපු ඒ පත්‍රිකාව ලැබුණ නැති අය ඉන්නවනම් අරගන්න. ඒකෙන් තමයි අද මේ සාකච්ඡාවට ගන්න සූත්‍රය. කලින් Tamanta ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. විශේෂයෙන් දැන් කරන්න කියපු දේ ගැන ආනාපාන සතිය පැහැදිලි නැත්නම් ඒවා අහන්න. වචන දන්නේ නැහැ. මම ආනාපාන සති වචන වල තේරුම් හොයා ගියාට වැඩක් නැහැ. තමන්ට ප්‍රායෝගික දෙයක් ගැන මාර්ගයට අදාළ දේවල් හොයන්. අපි එක එක ඒවා ඉගෙනගෙන කටපාඩම් කරලා දැනුම ගොඩ ගන්නවා විතරයි. දැන් මගෙන් තේරුම් අහගෙන ඕක පාඩම් කරගන්නවා. නැත්නම් තව කෙනෙක්ගෙන් තේරුම් අහගෙන පාඩම් කරගන්නවා. ඒක දැනුමක් විතරයි. දැක්මට ඒක මෙච්චර අදාළ නැහැ. ඉතින් ඔය වචනයක තේරුමන්නේ අහන්නේ. මොන වගේ තණ්හාවක්ද කිව්වොත් ඒකට නම් කියන්න පුළුවන්. පාලි වචනයක් කියලා මේක මොකද්ද කියලා ඇහුවට ඒක තමන් අත්දකින්න එකක් නෙවෙයි පොතේ තියෙන එකක් නේ. තණ්හාව කියන එක හොයනවා නම් ඒක හොයන්න පුළුවන්. දැන් මට තණ්හාව ඇති වෙන්නේ කොහොමද? දැන් හුස්ම දිහා බලා ඉන්නකොට තණ්හාව තිබුණද? නෑ. හොඳටම විශ්වාසයි. එළියේ හුස්මක් තියෙනකොට ආස්වාසි තියෙනවා නේද? දිගට තියෙනවා කොටට තියෙනවා නේද? හුස්ම ගන්න බැරි වුණොත් එහෙම. ඊළඟ හුස්ම ගන්න බැරි වුණොත් එහෙම. තණ්හාව තියෙනවද නැද්ද? හුස්ම සමහර වෙලාවට හුස්ම නැති වුණාම හොයනවා කෝ තියෙනවද? නේද? අමතක වෙලාද දන්නේ නැණි හුස්ම ගන්න. එහෙමම යන්න වෙයිද දන්නේ නැණි නේද? ඉතින් හොයනවා. මොන්න හුස්ම දැනෙන්නේ නැහැ කෝ. ඈ? කාය සංකාර කියලා කියනවා නේද? ඒක තමයි. ඒ තව පාළි වචනයක් කිව්වා. ඒක පොතේ නම් තියෙනවා. එහෙම කියනවා. එහෙම නැතුව නෙවෙයි. ඒ පොතේ තියෙන එකනේ. දැන් තමන් අත්දැක්කේ මොකද්ද? කාය සංකාරයක් කියලා අත්දැක්කද? ඈ? ගත්තද? මන් දන්නේ නෑ. භාෂාවක් දැන් චීන භාෂාවෙන් මොකක් හරි කිව්වොත් මේක කියන්නේ මොකද්ද කියලා ඉතින් මගෙන් අහලා වැඩක් නැහනේ නේද? ඒ භාෂාව උගන්නන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. භාෂාවක් ඉගෙන ගත්තට ධර්මය දකින්නේ නෑ ඒකයි. දැන් හුස්ම දිහා බලලා කාය සංකාරයක් තියනවද කියලා අන්න එහෙම දැනගත්තොත් ආ උතන කාය සංකාරයක් තියනවද? කාය සංකාරය. සංකාරය කියන්නේ මොකද්ද? සකස් වුණා. කාය කියන්නේ කය. නම් කයක් සකස් වුණාද නැද්ද? හුස්ම කියලා කයක් සකස් වුණාද නැද්ද? සකස් වුණා නා කාය සංකාරය. ඕක නොවෙන්න පුළුවන් පොතේ තියෙන්නේ යා මම මේ නිකන් කිව්වේ බලන හැටි. අවිට වඩා වෙනස් තේරුම් එන්න එනවා. ඇයි අපි සංකාර ගැන හොයන්නේ? අනතන බලන්න ඕනේ. ඇයි සංකාර ගැන හොයන්නේ? මොකද්ද ප්‍රයෝජනේ? එතන අවිද්‍යාව තියෙනවා. ඔව් තව අහලා තියෙනවා අවිද්‍යා පත්‍ය සංකාර. ඈ? සංකාර ප්‍රපංච කියලා තව බර වචන ගේනවා එක එක. ඇයි ප්‍රපංච ගැන හොයන්නේ? ලෝකේ සකස් කරන්නේ සංකාර. ලෝකේ සකස් කරන එකේ වැරද්ද මොකද්ද? සසරේ යනවා. ඉතින් මොකද වෙන්නේ සසරේ ගියාම? දැන් සසරේ යනවද නැද්ද? යනවා. ඉතින් ප්‍රශ්නයක්ද ඔක? දුකයි. දුක නම් හෙව්වට කමන්නේ. දුක නම් ඉතින් දුක නැති කරගන්න හොයන්න වෙනවනේ දැන්. ඇයි දුක? මොකද්ද දුක? දුකක් තියෙනා නා හොයන්න ඕනේ නේද? වේදනාව දුකයි. ඉරිදෙනවා නේද? හුස්ම ගන්නකොට හරි අමාරු ඉරිදෙනවා. හුස්ම ගන්නකොට නෙවෙයි. එහෙනම් වාඩිලා ඉන්නකොට රිදෙනවා. ඒක නම් ඇත්ත. ආ ඉතින් මොකටද වාඩිලා ඉන්නේ? ගෙදෙට්ට වෙලා හාන්සියලා ඉන්න තිබුණානේ. ඈ? එක ඉරියව්වේ ඉන්න බෑ. ඒක තමයි දුක. ඉන්න පුළුවන් වුණා නම් හරි නේද? ගල් පිළිමයක් වගේ ඉන්න පුළුවන් වුණා නම් හෙල්ලෙන්නේ නැතුව රිදීමක් නැතුව එහෙම හිතලා තමයි සමහරු සමාධියට තමයි දාලා ඉතින් පැය ගණන් ඉන්නවා. එතකොට හෙල්ලෙන්න ඕනේ ඈ? මොකද්ද? ගල් වෙලා මැරෙනවා එහෙමම ඉඳලා. එහෙම වුණත් හොඳයි ඔය කාට හරි බැන බැන ඉඳලා මැරෙනවට වඩා නේද? අඩු ගානේ බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. නැත්තම් යන්නේ සතර අපායි. ඒ නීවරණ කොටේ ඉන්නේ නිකන් ඉන්නකොට නේද? එක්ක කාමච්ඡන්දේ නැත්තම් ව්‍යාපාදේ ඔය ඉන්නකොට මැරුණොත් එහෙම අපායි යනවා. ආයි තේ නර ගල් වෙලා ඉඳලා මෙරණ එක ඊට වඩා හොඳයි නේද? ඈ නේද? යානුන් එක්ක කතා කර කර ඉඳලා මැරෙනවට වඩා මොකද ඒ වෙලාවේ මැරුණොත් අපායම තමයි. අය එක්ක ලෝභ සිතක් එක්ක දෝෂ සිතක් නේද? දැන් මේ මේ සංකාර ගැන ප්‍රශ්නය ඇහුව මං ඇහුවේ ඉතින් මොකටද ඔක හොයන්නේ මෙහෙමයි අපි හොයන්න ඕන මොකක් හරි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුකයි දුක්ඛ නිරෝධයයි නේද දුක ගැන දේශනා කරනවා දුක්ඛ නිරෝධය ගැන දේශනා කරනවා ඒ දෙක එනකොට දුක නම් දුක් සමුදයක් පේනවා නිරෝධය නම් සමුදය නැත්තම් නිරෝධයි කියලා දකින්න පුළුවන්. එතකොට ඒ සඳහා මාර්ගයක් අඳුර ගන්න පුළුවන්. ඕක තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කොහෙද තියෙන්නේ? කොයි වෙලාවෙද තියෙන්නේ? මේ දැන් තියෙන්න ඕන නේද? තුන් ලෝකෙන් කොහේ හිටියත් මේ දැන් චතුරාර්ය සත්‍ය තියෙන්න ඕන නේද? කාම ලෝකේ හිටියත්, රූප ලෝකේ හිටියත්, අරූප ලෝකේ හිටියත් චතුරාර්ය සත්‍ය එතන තියෙනවා නේද? ඔව්. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන. බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ චතුරාර්ය සත්‍ය. අපි ඉතින් ඕක දන්නවා කියලා හිතන් හිටියට දන්නේ නැහැ. නේද? චතුරාර්ය සත්‍ය නම් දන්නව මොනවාද? දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි. දැන් මේ මොහොතේ ඕක තියනවද කියලා දන්නේ නෑනේ. මේ මොහොතේ දුක තියෙනවා කියලා දන්නවද? මේ මොහොතේ දුක තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේයි. ඇයි තියෙන්න ඕන කිව්වේ? ඒක පළවෙනි එක දුකනේ. දුක්ඛ සත්‍යනේ. මම අහන්නේ මේ මොහොතේ දුක තියෙනවද නැද්ද? ඇයි දුක තියෙනවා කියන්නේ මොකද්ද දුක? පංච උපාදානස්කන්ධයේ දුකයි. කවුද කිව්වේ ඔක කොහොමද දන්නේ? ඔව් පොතේ තියෙන දුක කියනවා. මම අහන්නේ ඕගොල්ලන්ට දැන් දුකක් තියෙනවද? සමාඩියලා ඉන්න බෑ. ඒ දුක තියෙනවා හොඳයි. ඒක දැනෙන දුක. පංච උපාදානස්කන්ධය දැනෙන්නේ නැහැ නේද? ඒ අර පාඩම් කරගත්තු එක කියනවා. ආහට පේන රූපයක් බාර ගන්නා එතන දුක තියෙනවා. ආයතන වැඩ කරනවා. ඒක තව ටිකක් පොදුයි කිව්වොත් කනට ඇහිලා සද්ද හින්දා රූප බාර ගන්නවා. එතන දුක තියෙනවා. නේද? සද්දේ අර කොහා කෑ ගහනවා නේද? ඇහෙනවද? පුත් නැවැත්තුවා ඒක. කොහෙක් කෑ ගැහුවා නේද? ඇහුණාද? ඇහුණා. නේද? කොහා කියපු ගමන් දුකක්ද සතුටක්ද හටගත්තේ. කපුටෙක් කෑ ගැහුවා නම් එහෙම මොන කරදරයක්ද මේ කපුටා මෙතෙන්ට ඇවිල්ලා කෑ ගහනවා කියලා බනිනවා නේද? කොහාට බනිනවද එහෙම? ඈ හරි ආසාවෙන් අහගෙන ඉන්නේ නේ අය. ඇහෙනව නේද? දැන් කොහෙක් කෑ ගහනවා කියලා දැනගන්නවා නේද? කොහෙක් ඉන්න එක දුකයිද සැපයිද? කපුටෙක් ඉන්න එක දුකයිද සැපයිද? බල්ලෙක් ඉන්න එක සැපයිද දුකයිද? දුකයි. ගිරවෙක් හිටියනම් ඒක සැපයි නේද? හ්ම්. අපිට ටිකක් ලස්සන කැමති කුරුල්ලෙක් හිටියනම් අපිට සැපයි. දැන් මෙතෙන්ට ගිරවෙක් ආවොත් එහෙම ඔන්න දුකක් ආවා කියලා බලයිද නැත්නම් සතුටෙන් බලයිද? සතුටෙන් නේද බලන්නේ? හ්ම්. ඇයි එහෙනම් දුකයි කියන්නේ? දැන් මතක තියාගන්න තමන් ඉන්න තත්ත්වෙන් මේක හොයන්න ඕන. තමන් ඉන්න ලෝකේ. ඒක තමයි ඉතින් දැනෙන්නේ නැත්තම් දැනෙන්නේ නැහැ කියලා පිළිගන්න. දුක දැනෙන්නේ නැත්තම් දුක දැනෙන්නේ නැහැ කියලා පිළිගන්න. හ්ම්? බොරුවට දුකයි දුකයි කියලා හරියන්නේ නැහැ. ඒක පොතේ තියෙන දුක. නේ තමන් සමහර ඒවෙන් ආස්වාද විඳිනවා අර පොතේ නම් දුකයි දුකයි කියලා කියලා තියෙනවා නේ එතකොට දැන් මොන දුකක්ද නැති කරන්න හදන්නේ තමන්ට දැනෙන දුකද පොතේ තියෙන දුකද පොතේ තියෙන දුක තමයි ඔය නැති කරන්න හදන්නේ පංච උපාදානස්කන්ධි දුකයි කියලා කියලා තියෙනවා ඉතින් ඒක නැති කරන්න හදනවා තමන්ට දැනෙන දුක නෙවෙයි ගිරවික් හිටියනම් හරි සැපයි ආයිගිලිලා ගියාට පස්සේ දුකයි නේ ගිරව හිටියනම් හොඳයි එතකොට මොකද්ද දුක එතන තියාගන්න බැරි කමට දුකයි නේද අපි දැන් අපිට කැමති දේවලුත් තියනවා අකමැති දේවලුත් තියනවා නේද ලෝකේ අකමැති දෙයක් තිබුණත් නම් කෙලින්ම දුකයි නේද? රකුල රිදෙන එක දුකයි. කකුල රිදීම නැති වුණා නම් එහෙම. දුක නෑ සපයි. අය දුකක් නම් තියෙනකොට දුකයි නේද? දැන් මොනවා හරි ලෙඩක් තියෙනවා නම් දුකයි නේද? ලෙඩේ සනීප වුණොත් සපයි කියන්න බය වුණාට ඒක තමයි ඇත්ත නේද? නේද? හද අපි කැමති දෙයක් තියෙනවා. ද සල්ලි ටිකක් දැන් මෙතන සල්ලි ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ටත් සල්ලි ගොඩක් හම්බ වුණා. සතයිද දුකයිද? කැමතිද නැද්ද? කැමති. එතකොට ඒකෙ මොකද්ද තියෙන දුක? සල්ලි ටික දැන් පරිස්සම් කරන්න වෙනවා නේද? භාවනාව පැත්තක තියලා හොරෙන් බලන්න වෙනවා ওই ටික තියෙනවද? ওই ටික තියෙනවද? නේද? බෑග් එකේ වටින දෙයක් එහෙම තිබුණා. මොන භාවනාවද? හැරින් සැරේ බලනවා මේක තියෙනවද කියලා. රත්තරම් බඩුවක් එහෙම දාගෙන ආවනම් නේද? හැරින් සැරේ බලනවා. බැලුවේ නැතත් හොරෙන් අල්ලලා බලනවා තියෙනවද කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? සැප කැමැති දේ සැපයි. ඒ වුණාට සැප පවත්ව ගන්න දුක් විඳිනවා. නේද? එතකොට සැපදේ වෙනස් වෙනකොට දුකයි. නේද? අන්නතන දුක් ಜಾති දෙකක් තියෙනවා. දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි. දැන් දුකක් තියෙනකොට ඒක දුකයි කියලා දැනෙනවා නේද? සැපදයක් තියෙනකොට සැපදේ වෙනස් වෙනවා නම් දුකයි. ඒ වෙනස් වෙන්න නොදී ආරක්ෂා කරගන්න වෙනවා නේද? ඒකත් දුකයි. එතකොට එතන තියෙන්නේ මොකද්ද? විපරිණාම දුක්ඛ. දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි. දැන් ඔය දුක හැමෝටම එක වගේද? එකම සිද්ධිය ගත්තොත් කෙනෙකුට ඕක සැප වෙන්න පුළුවන් කෙනෙකුට දුක වෙන්න පුළුවන් නේද? මේ ලෝකේ සාපේක්ෂකයි නේද? කෙනෙක් හරි වටිනවා කියන හිතන දේ තව කෙනෙකුට වටින්නේ නැහැ. නේද? එතකොට ඒ දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි මේ ලෝකෙට ආйти නේද? ලෝකෙට ආйти. එහෙනම් අපි ඔය නැති කරන්න හදන්නේ ලෝකෙට ආйти දුක. දැන් අපිට ලෙඩක් හැදෙනකොට දුකයි නේද? ලෙඩේ හැදෙන්නේ කොහාටද? ශරීරයට. ශරීරේ ලෝකෙට ආйтиද නැද්ද? ලෝකෙට ආйти. දැන් ලෙඩක් හැදුනහම දුකයි. ඒක දුක්ඛ දුක්ඛ. හා ඉතින් ලෙඩේ සනීප කරගන්න උත්සාහ කරනවා නේද? අනාගතේ ඔබ සනීප වෙයි. සනීප වුණොත් සැපයි. නේද? එතකොට අන්න බලන්න ලෝකෙට ආйти ස්වභාවය ඒක. දැන් අපි ලෝකෙට ආйти කැමතියි කියලා හිතන දෙයක් නම් ඒක ආරක්ෂා කරගන්න හදනවා. ඒක නැති වුණොත් අපිට දුකයි. දැන් අපි වයසට යනවට කැමති නෑ. ලෙඩ වෙනවට කැමති නෑ. මැරෙනවට කැමති නෑ. නේද? දැන් ඒවා ඇයි දුක? අකමැති දේවල් නිසා නේද? දැන් මරණ දුක දැන් තියනවාද? මරණ දුක දැන්ද තියෙන්නේ අනාගතයේද? දැන් තියනවාද? නෑ අනාගතේ. එක එක කල් දාලානේ තියෙන්නේ තව. අවුරුදු 10ක් 15ක් විතර කල් දාලානේ තියෙන්නේ නේ. නෑ මං අහන්නේ මේ මොහොතේ මරණ දුක තියනවාද? නෑ නේ. මැරෙන්න යනකොට තමයි මේ දුක එන්නේ නේ. එතකොට ඒක දැන් තියෙන දුකක්ද අනාගත දුකක්ද? අනාගත දුක. බුදුරජාණන් වහන්සේ කියන අනාගතේ තාම ඇවිල්ලා නැහැ. අනාගතේ ගැන කලබල වෙන්න එපා. ඇවිල්ලා නැති දෙයක් ගැන. නේද? එහෙනම් දුක නැති කරන්න කිව්වේ. දැන් ලෙඩ වෙන හෙට ලොකු ලෙඩක් හැදෙනවා. ඩෙන්ගු හැදෙනවා. හැදෙන්න බෑයිද? පුළුවන්. හැදුනත් එහෙම සැපයිද දුකයිද? දුකයි. දැන් ලෙඩ වෙන එක දුකයි කියලා අහලා තියෙනවා නේද? අද්දකලක් තියෙනවා. දැන් තියෙනවද ඒ දුක? නෑ. අන දැන් තියෙන දුකක්ද ඔය අපි නැති කරන්න හදන්නේ අනාගත දුකද? අනාගත දුක. දැන් අපි හිතමු ඉතින් කොහොම හරි දුක නැති කරලා භාවනා කරලා භාවනා කරලා රහත් උනා කියමුකෝ නේද? දැන් හෙට ඩෙන්ගු හැදෙන එකක් නැද්ද? ඈ රහත් උනා කියලා ඩෙන්ගු හැදෙන්නේ නැද්ද? ඈ අවිද්‍යාව නැහැ ඩෙන්ගු හැදෙන්නේ නැද්ද? දුකක් නැහැ. ඈ දැන් ලෙඩ වෙන දුක නැද්ද එතකොට? අපි නැති කරන්න හදන දුක නම් නැති වෙලා නැහැ නේද? රාත් තුනක් වැඩන්නේ ඩෙන්ගු හැදෙනවා නම් නේද? ඇයි දුක නැතිලා නැහැනේ? තේරෙනවද? දැන් අපි ලෙඩවීම කියලා හිතන දුක රහත් උනාට නම් නැති කරන්න බෑ නේද? ලෙඩ වෙන එක නවත්තන්න බෑ. ඇයි ලෙඩ වෙන එක දුකද නැද්ද? රහත් උනා ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ වෙනව දුක නැහැ. දැන් ලෙඩ වෙනව දැන් දුකයි. රහත් වෙනකොට ලෙඩ වෙනව දුක නැහැ. ඇයි? නැ තේරුම් ගන්න. දැන් අපි දුක තේරුම් අරන් කිව්වට අපි දන්නේ ලෝකෙට අයිති දුකද නැත්නම් ලෝකෙන් එතර වෙන දුකද? ලෝකෙට අයිති දුක. ලෝකෙට අයිති දුක මේ මොහොතේ දුකක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඉස්සරහට එයි නේද? මේ මොහොතේ තියෙන දුක නෙමෙයි. මේ මොහොතේ ওই දුක තිබුණා නම් මෙතෙන්ට එන්නේ නැහැ. අසනීප වෙලා හිටියන එන්නේ නැහනේ. නේද? එහෙනම් අපි මේ මොහොතේ දුක නැති කරගන්නද ඇවිල්ලා තියන්නේ අනාගත දුක නැති කරගන්න. මේ මොහොතේ දුක මොකද්ද? දැන් තියෙන දුක කියන්න බලන්න මම නැති කරලා දැන්. අනාගතේ වහන්න එපා. අනාගතේ මම මැරෙන්න ඉන්නවා ওই දුක නැති කරලා දෙන්න කියලා අහන්න එපා. මේ මොහොතේ තියෙන දුක කිව්වොත් මම නැති කරලා දෙන්න. නෑ. දැන් පොතේ තියෙන දුක කියනවා නේද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. බුදුහාමුදුරුවන් කියලා තියෙනවා සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා නේද? ඊට කලින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා දුක්ඛන්දරාවක් කියලා තියෙනා නේද? ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති නේද? දැන් මේ අපි කියපු දුක් ටික ඔය කතා කරන්නේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි. අපි පිළිගන්න දුකක් කියලා එකක් ආවොත් දුකයි. නේද? අපි පිළිගන්න සැපක් කියලා වොත් ඒක නැති වෙන එක දුකයි, ඒක වෙනස් වෙන එක දුකයි, විපරිණාම දුක්. ඒත් අපිට දැනෙන සැප විපරිණාම වෙන එක දුකයි, නැත්නම් අපිට දැනෙන දුක කොහොමත් දුකයි. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්. එතකොට ඒක දැන් හැම මොහොතෙම තියෙන දුකක්ද? දැන් සැප කියන එක තියෙනකොට දුකයිද, නැත්තම් සැප නැති වෙනකොටද දුක? ඉතින් නැති වෙන්නේ සැප තියෙන මොහොතේද අනාගතේද? ඊළඟ මොහොතේ, ඊළඟ මොහොත දැන් ඇවිල්ලා නැහැ නේද? දැන් සමහර ඒවා දැන් වෙනස් වෙන අඩු එක, රත්තරන් මාලයක් එහෙම හන්ත වටින එකක් තියෙනවා. දැන් ඒකද ඉස්සෙල්ල වෙනස් වෙන්නේ ඊට කලින් තමන් මැරිලා යයිද? එතකොට ඒක ඊළඟ මොහොතේ නෙවෙයි, මැරුණායින් පස්සෙත් ඒක තියෙන අපි තමයි මැරිලා යන්නේ. එහෙම තිබුණත් නම් දුක නෑ නේද? අපි ජීවත් වෙද්දී ඒක නැති වුණොත් නම් දුකයි. මේ ඊළඟ මොහොතේ නෙවෙයි, සමහරට අවුරුදු ගානකින් එන දුකක් ගැන අපි හිතන්නේ නේද? විපරිණාම. එහෙනම් ඒක මේ මොහොතේ දුකක් නෙවෙයි නේද? එතකොට මේ දුක්ඛ සත්‍ය කියන එක අනාගතයේ තියෙන දුක්ඛ සත්‍යයක්ද? නෑ. මේ මොහොතේ නේද? බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සසරේ මොහොතක් කරී ඉන්නා නම් ඕක දුකයි. නේද? ලෝකෙට අහුවෙලා එක මොහොතක් හරි ඉන්නවා නම් ඕක දුක කියන ධර්මතාවයක් නේද පෙන්වන්නේ. දැන් ඔන්න ඒ දුක මොකද්ද කියලා නුවණින් හොයාගන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා නේද, දුක්ඛ සත්‍ය අවබෝධ කළා කියලා කියන්නේ මොකද්ද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසු විරු ධර්මතාවය අවබෝධ වුණා. කවුරු අහලා නැතිද? මනුස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් ආදී කිසියම්ම කෙනෙක් මීට කලින් අහලා නැති දෙයක් මේ අවබෝධ වුණේ. මොකද්ද මේ දුක්ඛ සත්‍ය? දුක්ඛේ ඥාන කියන එක. නේද? ඒක එහෙනම් අපි ඔය කියපු මේ දුකක් තියෙනකොට දුකයි, සැපක් එනකොට ඕක නැති වෙන එක දුකයි, ඕක පෙර නොයසු විරු එකක්ද? නෑ. ඕක දන්නේ බෞද්ධයෝ විතරද? නෑ, ඕන කෙනෙක් දන්නවා. නේද? එහෙනම් මේ පෙර නොයසු විරු ධර්මතාවේ මොකක් වෙන්න ඕනද? දැන් නුවණින් හොයන්න වෙනවා නේද? පුද්ගලයකට එන දුකක් නෙවෙයි, නෑ අපිට නෙවෙයි ඒ දුක තියෙන්නේ නේද? ඒත් ආයතන හටගන්නේ පුද්ගලයට නෙවෙයිද? ආයතන හට ගැනීම දුකයි කියනවා නේද? ස්තන්ධයන්ගේ පහළවීම දුකයි කියනවා. ඔය ජාතිය, දැන් ජාතියට කලින් දුක හොයා ගන්න ඕනේ. ජාති පච්චානි දුක, ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස සම්භවಂತಿ. ජාතිය නිසා දුක් ටික හට ගන්නවා. දැන් මේ තාම හොයන්නේ දුක මොකද්ද කියලා නේද? අද්දැක්ක එක දැන් නැතුව කරන සංකාර දුක, දැනගෙන සංකාර කළොත් දුක නෑ නේද? දන්නේ නැතුව සංකාර කළොත් විතරයි දුක, දැනගෙන සංකාර කළොත් දුක නෑ. සංකාර කරන බව දැනගෙන කළොත් දුක නෑ. එහෙමද? එහෙම නෙමෙයි. දැනගෙන කළත් නොදැන කළත් සංකාර දුකයි. අන්න ඒකට කියනවා සංකාර දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංස්කාර දුක්ඛ සංකාර දුක්ඛ. සංකාර කියන්නේ මොනවද? සකස් වෙන ඒවා මොනවයින්ද? හේතුපත්‍ය නිසා නේද? සංකත ධර්ම සකස් කරනවා. සංකාර කියලා තියෙනවා නේද? සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර එතකොට දුකයි. නේද? සියලු සංස්කාර අනිත්‍යයි. දැන් අපි භාවනාවක යෙදෙනවා කියන්නේ අඩුගානේ දුකවත් අවබෝධ වෙන්න ඕන. ඔයගොල්ලෝ හිතන්නේ දුකෙන් මිදෙන්න ඕන කියලා. මිදෙන්න නම් දුකක් තියෙන්නේ නැහැ ඉස්සෙල්ලා. ඒත් දුක කියන්නේ මොකද්ද කියලාවත් අවබෝධ වෙන්න ඕන භාවනාවක් කරනකොට. නේද? දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් තාම දුක්ඛ සත්‍ය දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද පෙරණවසුිරු ධර්මතාවයක්. එතකොට අපි මාර්ගයක් වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නේද? එතකොට නිවන විතරක් නෙවෙයි, නිවන එක සත්‍යයක් විතරයි නේද? නිරෝධය. දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න ඕන, නිරෝධ සමුදය සත්‍ය අවබෝධ වෙන්න ඕන, නිරෝධ සත්‍ය අවබෝධ වෙන්න ඕන, මාර්ග සත්‍ය අවබෝධ වෙන්න ඕන නේද? ඔය හතරේ සත්‍ය ඥානය ආවනම් එතකොට කියනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය වොත් ඔන්න මාර්ගයක් වඩන්න දැන් පටන් ගන්න පුළුවන්. ඇයි? සම්මා දිට්ඨියෙන් මේ මාර්ගේ පටන් ගන්න නේද? එතකොට චතුරාර්ය සත්‍ය ගැන සම්මා දිට්ඨිය කියන්නේ එකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය. ලෝකෙන් එතර වෙන සම්මා දිට්ඨිය. එතකොට ලෝකෙන් එතර වෙන මාර්ගේ පටන් ගන්න සුදුසුකම ලැබෙනවා. එතකොට ඒ සඳහා දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් එන්න ඕන. දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් එන්න නම් වේලාවක ඕක දුකයි වේලාවක සැපයි කියලා හරියනවද? නෑ. නේද? හැම මොහොතම දුකයි. උපදින්නේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන මට්ටමක අවබෝධයක් ඕන. නැත්නම් රසාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ ඔය එන්නේ වදකය. කාටද කිව්වේ වදකය කියලා? ඔය එන්නේ වදකය කියලා දකින්න කිව්වේ කාටද? වදකය කියන්නේ තමන් මරන්න එන කෙනා නේද? වදකය. ඒ වදකය විදිහට දකින්න කිව්වේ උපමා කළේ මොනවටද? පංච උපාදානස්කන්ධ, රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. රූපයක් එනකොටම ඔය එන්නේ වදකය විදිහට දකින්න පුළුවන් කිව්වා සත්පුරුෂයන් ඇසුරු කරපු ආර්ය විනේ දක්ෂ කෙනා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට පුළුවන්ලු රූපය එනකොටම ඔය එන්නේ වදකය කියලා දකින්න. සත්පුරුෂයන් ඇසුරු නොකරපු ආර්ය විනේ අදක්ෂ අශ්‍රුතවත් පෘථග්ජනයට එහෙම දකින්න බැහැ නේද? රූපයක් එනකොටම ඔය හටගatti දුක කියලා දකින්න පුළුවන් කාටද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට. සද්ධර්මය ශ්‍රවණය කරලා දැනගත්තු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට. හරි, දැන් ඒක අපි ගන්න ඕන. රූපයක් නිසා සැපයක් ආවනම් නේද? රූපය කියන එක ඔයාවේ දුකයි කියන තැනින් දකින්න ඕන. ඔය වදකය. දැන් ලෝකෙට අයිති පැත්තට සමහර රූප සැපයිනේ, ආස්වාදයක් තියෙනවානේ. නෑ, සමහර රූප දුකයි. අපිට දුක් රූප විතරයි දුකයි කියලා පේන්නේ. සැප ඒවා සැපයි. එතකොට ඒක ආර්ය දර්ශනය වෙනවද? නෑ. හැම රූපයක් ආයේ එකක්වත් ඉතුරු කරලා නෙමෙයි. ඒක රූප රූප, සද්ද රූප, ගාහන රූප ඔක්කොම අයිති. හරි. රූපස්කන්ධය. දැන් හුස්ම කියන්නේ රූපයක්ද නැද්ද? රූපයක්. හුස්ම දුකද්ද? ආනාපාන සතිය කරානේ නේද? හුස්ම තියෙන එක දුකයි කියලා නිකන්වත් හිතුණාද? නෑ. එහෙම හිතෙන්න නම් දුක්ඛේ ඥානය එන්න ඕන. දුක්ඛේ ඥානය එන්න නම් මේ ආර්ය දර්ශනය තේරුම් ගන්න වෙනවා. හරි. දැන් එතන සමහර විට නැති වෙයි. දුක්ඛ දුක්ඛත් නැති වෙයි, විපරිණාම දුක්ඛත් නැති වෙයි. හුස්ම විපරිණාම වෙනවද නැද්ද? විපරිණාම වෙනවා. ඉතින් දුකයිද? මේ හුස්ම නැති වෙනකොට තව හුස්මක් තියෙනවනේ. දැන් මේ හුස්ම නැති වුණා කියලා දුකයිද? අනේ මේ හුස්ම නැති වෙනවා කියලා අඬනවද? ඒක විපරිණාම වෙනවද නැද්ද? දුක දැනුණාද? නැහැ. එතකොට අර ලෝකෙට ඇති දුකෙන් එතන දුකක් නැහැ නේද? ඈ? දැන් එහෙනම් ඔන්න ලෝකෝත්තර දර්ශනේ ඔතනින් එහාට ගිය එකක් කියලා තේරුම් ගන්න වෙනවා. එතකොට මේ සතර සතිපට්ඨානයක් දීලා තියෙනවා. සතර සතිපට්ඨානේ මොනවාද? සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සතිපට්ඨානේ වඩන්නේ මොකටද? ඒ කියලා තියෙන හින්දා ඉතින් වඩලා බලනවා නේද? මොකක් වෙනවා කියනවාද සතර සතිපට්ඨානේ වැඩුවොත්? නිවන් දකින්නවා කියන දුක නැති කරනවා කියනවා නේද? එතකොට මේක මේ මාර්ගය දීලා තියෙන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මේක තමයි එකම මාර්ගය. මොකටද? දුක් දම්නස් නැති කරන්න. ශෝක පරිදේව නේද? ඒව නැති කරන්න. සමතික්කමාය. සමතික්‍රමණ ඉක්මවා යන්න. නේද? සත්තානං විසුද්ධිය, සත්‍යයගේ විසුද්ධිය පිණිස තියෙන එකම මාර්ගය චත්තාරෝ සතිපට්ඨාන, සතර සතිපට්ඨානය. නේද? එතකොට දුක නැති කරනවා නම් අපි දන්නා නේද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නම ඕන කියලා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ වෙන්නම ඕන. නේද? එහෙනම් මේ සතර සතිපට්ඨානේ වඩනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයක් වෙන්න ඕන. දැනට ඕක අපිට නෑ. අවබෝධය තිබුණා නම් ආයේ වඩන්න දෙයක් නෑ. දැනට අවබෝධේ නෑ. බුදුරජාණන් වහන්සේ කියපු මට්ටමට අවබෝධි නෑ. අපිට තියෙන්නේ අර දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛය ගැනයි අවබෝධය විතරයි. දුක් දෙයක් ආවොත් දුකයි, සැප දෙය වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දුකයි. දැන් බුදු කෙනෙක් එතනින් එහාට දෙයක් පෙන්නනවා. ඒක තමයි මේ සංස්කාර දුක්ඛය. සංඛාර දුක්ඛය. දැන් සංඛාර අපි දන්නා අවිද්‍යාපත්‍ය සංඛාර නේද? සංඛාර කරන්නේ අවිද්‍යාවෙන්. නේද? ඒ සංඛාර දුක්ඛය සංඛාර. දැන් මේ මොහොතේ සංස්කරණයක් කළා නම් ඕක දුක වෙන්න ඕන නේද කියන පැත්තෙන් අවබෝධයක් එන්නවා. දැන් මේ මොහොතේ කරන සංස්කාරය මොකද්ද? අපි ආයතනයක් පාවිච්චි කරන එකනේ මේ මොහොතේ කියන්නේ නේද? ආයතන හයෙන් එකක් පාවිච්චි කරනවානේ මේ මොහොතේ. එතකොට අන්න මේ මොහොතේ සංස්කාරයක් කළා නම් ඕක දුක වෙන්න ඕන. ඒ කරන සංස්කාර ටික මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. රූපයක් රූපය පිණිස සකස් කරයිද? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति අபிසංස්කරණයක් කරයිද? ඔන්න ඔකට කියනවා සංකාරය කියලා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. රූපේ රූපයක් කියලා සකස් කළොත් ඔන්න ඔකට කියනවා සංකාරය. වේදනාව වේදනාවක් කියලා සකස් කළොත් ඔකට කියනවා සංකාරය. ඒ කියන්නේ අபிසංස්කරණයක් කළොත්. සංඥාව සංඥාවක් කියලා අபிසංස්කරණයක් කළොත් ඔකට කියනවා සංකාරය. සංකාරය සංකාරයක් විදිහට අபிසංස්කරණය කළොත් ඔකට කියනවා සංකාරය. විඥානය විඥානයක් කියලා සකස් කළොත් අபிසංස්කරණයක් කළොත් ඕකට කියනවා සංඛාරය. ඒතකොට පොදුවේ ඕවා ඔය පහම සංඛාර ගොඩක්. හරි? සංඛාර ගොඩක්. හැබැයි අපිට සංඛාර දුක්ඛය කියන නුවණ නැහැ. අපිට තියෙන්නේ දුක්ඛයේ දුක්ඛ ඥානය, සුඛයේ විපරිණාම දුක්ඛ ඥානය. හැබැයි සංඛාර දුක්ඛ ඥානය නැහැ. සංස්කරණය කිරීමම දුකයි කියන නුවණ නැහැ. ඒ හින්දා තමයි ඔය සංස්කරණය කර කර ඉන්නේ. අභිසංස්කරණය කියන්නේ හිතෙන් තමයි ඕක හදන්නේ. අපි එළියේ හදනවා කියලා හිතුවට හිතෙන් හදන දෙයක් අභිසංස්කරණය. හරි. එතකොට සංඛාර දුක්ඛය කියන්නේ හිතෙන්ම සකස් කරන දුකක්. තම තමන් හදන දුකක්. ඒ නිසා තමයි බාහිරේ කිසිම වෙනසක් කරන්න නැතුව දුක නැති කරන්න පුළුවන්. රහත් වෙන්න පුළුවන් බාහිරේ කිසිම වෙනසක් කරන්න නැතුව නේද? නේද? එතකොට හිත ඇතුලේ වෙනසක් නේද කරන්නේ? අනේ අභිසංස්කරණය කරන එකක් නවත්තනවා නේද? හරි සංඛාර කරන එකක් නවත්තනවා. අවිජ්ජාවෙන් කරන සංඛාර ටික නවත්තනවා. එහෙනම් අපි ඔය ඒක නවත්තන්න නිකම් බෑ. පළවෙනි දේ ඒ සංඛාර කිරීම දුකයි කියන අවබෝධයෙන් ඕන. සංඛාරයමයි දුක. සංඛාර දුක්ඛය තේරුම් ගන්න වෙනවා. හුස්ම දිහා අවධානය තියාගෙන ඉන්නකොට සද්දයක් යනවා නේද? බෙර ගහනවා ඇහුණා. ඒක ගැන කොහොමද හිතන්නේ? ඒක හොයාගන්න තමයි දැන් මේකේ කොහොමද අපි සතිපට්ඨානේ වඩන්නේ කියන එක හොයාගන්න තමයි දැන් මේවා සාකච්ඡා කරන්නේ. දැන් සතර සතිපට්ඨානේ වැඩෙනවා නම් දුක අවබෝධ වෙන්න ඕන, සමුදය අවබෝධ වෙන්න ඕන, නිරෝධය අවබෝධ වෙන්න, මාර්ගය අවබෝධ වෙන්න ඕන නේද? ඒ සඳහා තියෙන මාර්ගයක් තමයි සතර සතිපට්ඨානේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන. දුකක් තිබුණා නම් ඒක නිරෝධ වෙන්නත් ඕන නේද? ඒ සඳහා තමයි මේ මාර්ගය වඩන්න නේද? එතකොට තේරුම් ගන්න දැන් මම අතන මුලින් කිව්වේ දැන් අපි හිතන දුක ලෝකෙට ඇති දුක සමහර වෙලාවල දුකයි සමහර වෙලාවල සැපයි. එහෙම දුකක් නෙමෙයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. දුක නම් හැම මොහොතෙම දුකයි. ඒක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ. පංච උපාදානස්කන්ධය දුකයි කියන එක. හරි. පංච උපාදානස්කන්ධය දුකයි. පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහ සකස් කළා නම් ඕක දුක වෙනවා. එතකොට අපි කණෙන් සබ්දයක් අහනකොට එළිය රූපයක් සකස් කළා නම් එතන රූප වේදනා සංඥා සංකාර විඥාන සකස් වුණා නේද? එළිය බෙර ගහනවා කියනකොට බෙරේ කියන රූපයක් ඔකට අදාළ වේදනාවක් ඔකට අදාළ සංඥාවක් ඔකට අදාළ චේතනා සංකාර එක දැනගත්තු විඥානය ඒ පහ සකස් වුණා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට දුක සකස් වුණා කියලා නුවණ නැහැ නේද? පංච උපාදානස්කන්ධේ නම් හදලා තියෙනවා දුක සකස් වුණා කියලා නුවණ නෑ. ඒ කියන්නේ මේ සංඛාර දුක්ඛය කියන එක දැනෙන්නේ නෑ. මේ පහම සකස් කළාට ඔය සකස් වුනේ දුක කියන නුවණ නෑ. ඒ නුවණ ඇති කරගන්න නම් දහමක් අහලා නුවණින් විමසලම ගන්න වෙනවා. පෙර නොයසූ විරු දහම අවබෝධ කරන්න වෙනවා. අපි දැනට දන්න දේ නම් පෙර නොයසූ විරු දෙයක් නෙවෙයි. නේද? දැනට දන්න දේ හරි වුණා නම් තව කරන්න දෙයක්වත් නැහැ. එතන අඩුවක් තියෙන හින්දමයි මේ දහම අහලා නුවණින් විමසලා තේරුම් අරන් මාර්ගයක් වඩන්න වෙන්නේ. එතකොට අපි දැන් ආනාපාන සතිය වඩනවා කියලා ඔන්න හුස්ම දිහා බලන් ඉන්නා නේද? හුස්ම දිහා බලන් ඉන්නකොට මොකද වෙන්නේ? දිගට හුස්ම තියෙනවා නම් දිගට හුස්ම තියෙනවා කියලා දැනගන්නවා. දීගං ආස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දිගට ප්‍රාශ්වාසයක් තියෙනවා නම් දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. පජානාති හා සික්තති නෙමෙයි. ඊළඟට රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. පස්සං කියන්නේ කෙටිව. අර ඉක්මනට යන්නේ නේද? ඒතර රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. අස්සසන්තෝ කියන්නේ ඉහළ ගන්නවා පස්සසන්තෝ කියන්නේ පහළ දානවා නේද? ඒතර දිග හුස්මක් ආස්වාසයක් තියෙනා නම් ඒ බව දැන ගන්නවා. නේද? දිග ප්‍රාස්වාසයක් තියෙනා නම් ඒ බව දැන ගන්නවා. පජානාති කියන්නේ දැන ගන්නවා. දැනගන්නේ දැන් තියෙන එකද පරණ එකක් හරි අනාගතයේ හරි එකක්ද දැන් තියෙන එක මේ මොහොතේ තියෙන හුස්ම මොන වගේද කියලා දැනගන්නවා නේද? ඒතර මුලින්ම හුස්ම දිහා බැලුවහම ඔන්න ඔය ටික දැනගන්න ඕන නේද? මේ මොහොතේ දිග හුස්මක් තියෙනා නම් දිග හුස්ම ආස්වාසේ මේ මොහොතේ දිග ප්‍රාස්වාසයක් තියෙනා නම් ඒකත් දැනගන්නවා. මේ මොහොතේ කෙටි හුස්මක් නම් ආස්වාසේ හරි ප්‍රාස්වාසේ හරි ඔකත් දැනගන්න පුළුවන් හුස්මට සිහිය පිහිටියොත් නේද? ඒක පජානාති. ඒක මේකේ තියෙනවා කොයි හරියද ඒක තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රය නේද? කතම් භාවිතාච භික්කවේ ආනාපානස්සති. කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. දැන් මේ ආනාපාන සති සූත්‍රය හරි දිගයි ආ ඒක ඔක්කොම කියවන්න ඕන නම් මේක මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාස පාළියේ අනුපද වග්ගයේ කියන එකේ තමයි මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඒක නම් දිග වැඩි හින්දා මේ මුල තියෙන ටික අයින් කරලා මේ තියෙන්නේ අපිට වැදගත් වෙන ටික තමයි මෙතෙන්ට අරන් තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා කොහොමද කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. කොහොම වඩන ආනාපාන සතියද? ඈ කොහොම භාවිතා කරන බහුලී කත කරන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨානේ වැඩෙන්නේ? දැන් ඔන්න එතනම තේරුම් ගන්න ආනාපාන සති දෙකක් තියෙනවා. එකක් සතර සතිපට්ඨානේ වැඩෙන ආනාපාන සතිය අනිත් එක ලෝකෙට අයිති බුදුහාමුදුරන්ට කලිනුත් තිබුණ ආනාපාන සතිය. හරි. මේක තේරුම් ගන්න ඕන. එතකොට සතර සතිපට්ඨානේ වැඩෙන ආනාපාන සතිය නේද අපි වඩන්න ඕන. නිකම් ආනාපාන සතිය බුදු කෙනෙක් දේශනා කරන එක නෙවෙයි. හරි. එකක් තියෙනවා ඔය අරිට්ඨ සූත්‍රය කියලා එකක් තියෙනවා. අරිට්ඨ සූත්‍රයේදී අහනවා බුදුහාමුදුරුවෝ ඔගොල්ලෝ ආනාපාන සතිය වඩනවා. එතකොට අරිට්ඨහාමුදුරුවෝ කියනවා මං ගොඩාක් වඩනවා මෙන්න මේ විදියටයි ආනාපාන සතිය වඩන්නේ. කොහමද? කාමයන්ගෙන් වෙන් වෙලා මේ හුස්ම දිහා බලයි. ඒ වගේම අතීත අනාගත ද්වේෂයන්ගෙන් වෙන් වෙලා හුස්ම දිහා බලා ඉන්නවා. සතෝ අස්ස සති සතෝ පස්ස සති කියනවා. මම මේ හුස්ම දිහා බලා ඉන්නවා කාමයන්ගෙන් වෙන් වෙලා දේශයන්ගෙන් වෙන් වෙලා. බොහොම හොඳට ආනාපාන සතිය වඩනවායි කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා අරිට්ට එහෙම ආනාපාන සතියකුත් තියෙනවා. ඒක මන් නැහැයි කියන්නේ නැහැ. එහෙම වඩන ආනාපාන සතියක් තියෙනවා. හැබැයි මේ නිවන පිණිස වඩන ආනාපාන සතිය මෙන්න මෙහෙම එකක් කියලා බුදුරජාණන් වහන්සේ තව ආනාපාන සතියක් විස්තර කරනවා. අර වඩපු ආනාපාන සතියකුත් තියෙනවා. ඒක නැහැයි කියන්නේ නැහැ. ඒ වුණාට මේ ශාසනයේ ආනාපාන සතිය මෙන්න මෙහෙමයි කියලා ඒක විස්තර කරනවා. හරි. දැන් එතකොට අපි තේරුම් ගන්න ඕන සාමාන්‍ය කෙනත් ආනාපාන සතිය වඩපු අය හිටියා. කවුද වැඩි ආනාපාන සතිය? ආලාර කාලාමල උද්දකාරාම පුත්තල අපි වඩනවට වඩා ගොඩක් වැඩුවා නේද ආනාපාන සතිය? මම දන්නේ නැහැ ඔයගලන්ට රූපාවචර ධානය එහෙම තියනවද කියලා. ආනාපාන සතිය වඩලා ඒගොල්ලන්ට නම් තිබුණා නේද? එහෙනම් මේ හුස්ම දිහා බලා ඉන්න එක ගොඩාක් ගැඹුරට ඒගොල්ලෝ වැඩුවා. රූපාවචර ධානය හතරත් පහු කරලා අරූපාවචර ධානය වල තමයි හිටියේ නේද? ඉවයින් එක එක ඉරිදි බලත් ලබාගෙන තිබුණා. එතකොට ඒ ආනාපාන සතිය බුද්ධ ශාසනයේ ආනාපාන සතියද? නැහැ. දැන් අපි වඩන්නේ ඒ ආනාපාන සතියද නැත්නම් වෙන එකක්ද කියලා දන්නවද? නැහොස්. ඒගොල්ලෝ හුස්ම දිහා බලා හිටිය එකයි අපි හුස්ම දිහා බලා ඉන්න එකයි වෙනස මොකක්ද කියලා දන්නවද? දන්නේ නැත්නම් ඒ වඩන්නේ අරකම තමයි. හොඳට හුස්ම සියුම් වෙලා ගිහිල්ලා ඉතින් හොඳ සමාධියකට එනවා ඇති. හැබැයි වඩන්නේ තථාගතයන් වහන්සේ බුදු කෙනෙක් දේශනා කරන ආනාපාන සතියද කියලා ඔන්න දැන් හොයන්න වෙනවා නේද? ඒකට තමයි මේ ආනාපාන සති සූත්‍රය වගේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හොඳටම ආනාපාන සතිය විස්තර කරන්නේ ආනාපාන සති සූත්‍රය. හැබැයි මේ සූත්‍රේ අපි දැනගන්නම ඕන එකක්. ඒකෙත් දැන් මේක මැද හරියේ තමයි මේ ටික තියෙන්නේ. ඊට කලින් ඔය ආනාපාන සතිය වඩන හැටි ගොඩාක් කියාගෙන එනවා. ඊට කලින් කරන්න ඕන ඒවා ගොඩාක් කියාගෙන එනවා. හරි. ඒක ඔයගොල්ලෝ ඕනම් පස්සේ කියවලා බලන්න. දැන් මෙතන ඉඳන් යන්නේ කතං භාවිතාච භික්කවේ ආනාපාන සති කතං බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරිත. දැන් බුද්ධ ශාසනයේ ආනාපාන සතියක් වඩන්නේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන. එතකොට කොහොම වඩන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨානේ පරිපූර්ණේති සම්පූර්ණ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා නේද? ඊළඟට ඔන්න උත්තරේ දෙනවා. යස්මින් සමයේ භික්කවේ භික්ඛු අනයම් කිසි වෙලාවක භික්ෂුවක් දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දැනගන්නවා. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දිග ප්‍රාශ්වාසයක් තියෙනකොට දිග ප්‍රාශ්වාසයක් කියලා දැනගන්නවා නේද? රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. නේද? නැයි දැන් තේනගා ඉතින් අමුතු දෙයක් තියෙනවද? අපි කරන්නේත් ඕකමනේ නේද? සිහිය නැතුව කරනවා. සිහිය නැතුව කොහොමද හුස්ම දිහා බලයි? දිග හුස්මක් තියෙනවා කියලා දැනගන්න නම් සිහිය නැති වෙන්න ඕනද? සිහිය තියෙනවා. හොඳ සිහියක් තියෙන්න ඕන. වෙන ඒවා හිත හිතා ඕක දැනගන්න බෑ නේද? හුස්මටම අවධානය තියෙනකොට තමයි දිග හුස්මක්ද කෙටි හුස්මක්ද එහෙම දැනගන්නේ. නේද? හිතට එන ඒවා කියලා හරියන්නේ නැහැ. හිත හිතලා ඉන්නවා. සිහිය පිහිටනවා. සිහිය පිහිටන හින්දා තමයි ඔක දන්නේ. ඈ? ඔව්. සිහිය නැති වුණොත් ඕක දන්නේ නැහැ. දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා දන්නේ නැහැ. පජානාති වෙන්න බෑ. මේ මොහොතේ තියෙන හුස්ම මොන වගේද දැනගන්න නම් හොඳ සිහියක් තියෙන්න ඕනේ. දැන් තාම අපිට තේරෙන්නේ නැහැ මේ අන්‍ය ශාසන ආනාපාන සතියේ බුද්ධ ශාසනයේ වෙනස ඔය ටිකේ. හරි. එතකොට තේරුම් ගන්න ඔතන තමයි දැන් භාවනාවක් පටන් ගන්න තැන. ඕක තමයි කලබල හිත සංසුන් කරන තැන. එහෙම එහෙ දුවන හිත තව විදියට කිව්වොත් අර නීවරණ ටික යටපත් කරනවා ඔන්න ඔය මට්ටමට එනකොට. මොකද්ද මේ හුස්ම ගැන දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා දැනගන්න නම් එතන සිහිය තියෙන්න ඕන. අනිත් නීවරණ ගොඩේ හිටියා නම් ඕක දැනගන්න බැහැ. එහෙනම් ඔන්න නීවරණ යටපත් වුණ මනසක් හැදෙනවා ওই ටික කරනකොට. ඒක හැමෝටම කරන්න පුළුවන් අත්දකින්න පුළුවන් දෙයක්. ටිකක් වෙලා හුස්ම දිහා හොඳට බලා ඉන්නකොට නේද? වෙනේවට හිත යන්නේ නැතුව හුස්මටම අවධානය තියනවා නම් ওই ටික තියෙනවා. දිග හුස්මද කෙටි හුස්මද කියන එක දන්නවා. ඔකත් දැන් මේ හිතනවා නෙවෙයි. තමන් දන්නවා පජානාති දැනගන්න නම් කරන්න ඕනේ නැහැ ඔන්න දිග හුස්මක් ඔන්න ගැටි හුස්මක් කියලා. ඒක දන්නවා. සිහිය තියෙනවා කියන්නේ දන්නවා නේද? හුස්ම මොන වගේද කියලා දන්නවා පජානාති. ඊළඟට මොකක්ද ඊළඟට කියන්නේ? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. එහෙනම් දැන් වචනේ වෙනස් වුණා නේද? එතෙන්ට එනකන් තිබුණේ පජානාති. දැන් කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සික්කති කියලා වචනය. පජානාති එකයි සික්කති කියන එකයි දෙකක්. සික්කති කියන්නේ මොකද්ද? හික්මෙනවා. බලමු අපි හික්මන්නේ කොහොමද කියලා. සබ්බකාය පටිසංවේදී. සබ්බකාය කියන්නේ සබ්බ කියන්නේ සියලු. කය නේද? ඔව් මෙතන කය කියන්නේ හුස්ම නේද? ඒකට සබ්බකාය පටිසංවේදී. ඒ සියලු හුස්මම දැන් සංවේදී නේද? සබ්බකාය. එතකොට සියලු හුස්ම කියන්නේ දැන් අපි එක හුස්මක් ගත්තොත් ඉහළට යන හුස්ම ගත්තොත් සබ්බකාය කියනකොට පටන් ගන්න තැන ඉඳලා ඉවර වෙනකන් නේද? ඉහළ ගන්න හුස්ම පටන් ගැනීම ඉඳන් ඉවර වෙනකන් පටිසංවේදී හන්දට සංවේදීව ඉන්න වෙනවා නේද? සබ්බකාය කියනකොට මුළු හුස්මම ආයේ කොටසක්වත් නැතුව නෙවෙයි. පටන් ගන්න මොහොතේ ඉඳලා ඉවර වෙනකන් සේරම හුස්ම නේද? සබ්බකාය. හා කාය කියන්නේ මෙතන හුස්ම. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති. දැන් ඉස්සෙල්ලා කිව්වේ අස්ස සන්තෝ කියලා නේද? අස්ස සන්තෝ කියන්නේ හුස්ම ගන්නකොට දීගං අස්සසා මීති පජානාති කියලා නේද? ඉස්සෙල්ලා කිව්වේ අස්සසා මීති පජානාති. දැන් කියන්නේ අස්ස සිස්සා මීති සික්කති. අස්සසා මීති කියන එකයි අස්ස සිස්සා මීති කියන එකයි වචන දෙකක්. එකක්ද දෙකක්ද? අස්සසා මීති කියන එකයි අස්ස සිස්සා මීති කියන එකයි වචන දෙකක්. කවුද දැන් පාලි ඉගෙන ගත්තුවයි ඉන්නේ? මොකද්ද ওই දෙකේ වෙනස? පාලි වර්ණ ගන්න දන්නව නේද? දන්නේ නැහැ. දැන් බේරෙන්න හදනවා. මහා ලොකු අභිධර්මකාරයෝ එහෙම ඉන්නවා දැන් පාලි ඉගෙන ගත්ත. අස්ස සාමීති කියන එකයි අස්ස සිස්සා මීති කියන එකේ වෙනස මොකද්ද? වෙනසක් තියෙනවද වෙනසක් නැද්ද? කවුද කියන්න බලන්න පාලි දන්න කෙනෙක් ඔය වචන දෙකේ වෙනස. අස්ස සාමීති කියන එකයි අස්ස සිස්සා මීති කියන එකයි වෙනසක් තියෙනවද නැද්ද? පාලි දන්නේ නැති වුණත් කීයට එක වෙනසක් නම් තියෙනවා නේ. ඒ අකුරු ටිකක් වැඩි නේද දෙවෙනියකේ? දැන් අස්ස කියන එක තමයි ඔගේ ක්‍රියාව ඉහළ ගන්න එක. අස්සසා මීති කියන්නේ මේ මොහොතේ මම කරනවා, මේ මොහොතේ කරන දේ. අස්සසා මීති වර්තමානයි. අස්සසිස්සා මීති කියන්නේ කරන්නෙමි අනාගත කාලේ නේ. අන්න පාලි දන්න අය දන්නවා. අස්සා මීති කියන්නේ අනාගත. අස්ස කියන එක ඉන්නේ අනාගත කාලෙට නේද? පාලි වචනවල. ඔව්. එතකොට තේරුම් ගන්න අස්සසිස්සා මීති කියන්නේ අනාගත වැඩක්. අස්ස සාමීති කියන්නේ වර්තමාන ක්‍රියාවක්. ක්‍රියාපදවල වරණගෙන හිටි. අස්ස සිස්සා මීති කියන්නේ අනාගත කාලේ. වචන දෙක, එකක් වර්තමාන කාලේ අනිත් එක අනාගත කාලේ. හරි, පාලියේ එහෙම තියෙනවා. පාලි පොතක් අරගෙන බලන්න අනාගත කාලේ ක්‍රියාපදයි වර්තමාන කාලේ ක්‍රියාපදයි. එතකොට පෙයි ඔය වෙනස. එතකොට අස්ස සිස්සා මීති කියන්නේ අනාගත කාලේ ක්‍රියාවක්. අපි හෙට මොකක් හරි කරන්නම් කියලා කියන්නේ අනාගත කාලෙනේ නේ. එතකොට අස්ස සාමීති කියන්නේ වර්තමානයි, මේ මොහොතේ. දැන් පජානාති එක වෙන්නේ මේ මොහොතේ නේද? මේ මොහොතේ තියෙන දේ මේ මොහොතේම දැනගන්නවා නේද? පජානාති. සික්කති වෙන්නේ හික් වෙන්න නම් ටිකක් වෙලා යනවා නේද? ඇයි හික්මන්නේ අනාගතේ. තේරෙනවද ඒ වෙනස? පජානාති මේ මොහොතේ ක්‍රියාවක්. සික්කති කියන එක දැන් ඒක දැන් ඇයි මේක අනාගත කාලයට දැම්මේ කියන එක හොයා ගන්න ඕන. අස්ස සිස්සාමීති සික්කති. එතකොට අනාගත කාලේ ඒක වෙන්න නම් තව මොනවා හරි දෙයක් ඔතෙන්ට එකතු වෙන්න ඕන. වර්තමානයේ තියෙන දේම බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. බලාගෙන හිටියනම් පජානාති විතරයි. හරි. අනාගතයේ හික්මීමක් ගැන මේ කියන්නේ. එතකොට එහෙනම් ඊට වඩා දෙයක් එතන අවබෝධයක් එන්න වෙනවා නේද? නිකම්ම බලාගෙන හිටියට එන දෙයක් නෙවෙයි ඒක. ඒක අපි හොයාගන්න ඕන මොකද්ද කියලා. හරි. එතන දෙකේ වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. එතන දීගං අස්සසාමීති කියන එකයි සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති. අස්සසිස්සාමීති සික්කති කියන්නේ අනාගතේ හික්මෙනවා. මුළු කයම දැනගෙන. සබ්බකාය කියන්නේ සියලුම කය. කය කියලා මෙතන කියන්නේ හුස්මට නේද? උඩට ගන්න හුස්ම. එතකොට උඩට ගන්න හුස්ම පටන් ගන්න තැනක් තියෙනවා. අවසානයක් තියෙනවා. නේද? අය මුළු හුස්මම එක සැරේ දැනෙනවද? දිග හුස්මක් නะ. එක මොහොතේද දැනෙන්නේ? නෑ ටිකක් වෙලා යනවා නේද? ඈ? අය කාය ආයතනේ කී සැරයක් විතර වැඩ කරනවද නැද්ද? හුස්ම තියනා කියලා දැනගන්නේ කොහොමද? කාය ස්පර්ශයෙන් නේද? නේද? හුස්ම පටන් ගන්නවා මේක විහිල යනවා ඉවර වෙනවා කියලා දැනගන්නේ කාය ඇතෙනින් දැනෙන හින්දා නේද? මුළු හුස්මම එක සැරේ දැනුණාද නැත්නම් ටිකක් වෙලා ගියා නේද? අනะ දැන් හිතන්න දෙයක් තියෙනවා. ඒකට සබ්බ කාය පටිසංවේදී. මුළු කයම දැනගෙන. දැන් පේනවාද ඔක පජානාති එකේයි අස්ස සිස්සාමීති සික්කති එකේ ලොකු වෙනසක් තියෙනවා නේද? සබ්දකාය දැනගන්න නම් මුළු හුස්මම ඉවර වෙනකන් ඉන්නත් වෙනවා නේද? ඈ දෙහි මොහොතේ පජානාති වෙනකොට එහෙම කතාවක් නැහැ නේද? වර්තමානයේ සිද්ධිය. දැන් මේ අස්ස සාමීති සික්කති එක අනාගත කාලේ සිද්ධිය. අස්ස සාමීති කිව්වහම මෙහෙම හොත අස්ස සිස්සාමීති කියනකොට අනාගතයි. කාලපරතරයක් තියෙන අනාගත කාලි. අස්ස සිස්සාමීති සික්කති. ඔය ඒකද කියලා හොයාගමු. කොහොම හරි අනාගත කාලේ තමයි අස්ස සිස්සාමීති සික්කති කියන්නේ. ආනාපාන සතිය තමයි දැන් මේ ආනාපාන සතිය උත්තරේ. කාලපරතරය. මේක දැන් ආස්වාසයට වෙනම කියනවා ප්‍රාස්වාසයට වෙනම කියනවා ඊළඟට කියනවා නිසබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියලාත් වෙනම කොටසක් තියෙනවා. ප්‍රාස්වාසය වෙනම කතා කරනවා නේද? ඊළඟට මොකද කියන්නේ? පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. පස්සම් භයං කියන්නේ දැනට ගන්නකො සංසිඳිලා කියලා. සංසිඳිලා. හුස්ම සංසිඳිලා. තෙරපස් පස්සම්භයං කාය සංකාරං මොනවාද සංසිඳෙන්නේ? හුස්මද කාය සංකාරද? කාය සංකාර. නේද? පස්සම්භයං කාය සංකාරං. දැන් හුස්ම නෙවෙයි කියන්නේ. කාය සංකාරේ සංසිඳිලා. බලන්න ඕක නිකාං කියෝගෙන ගියාට වඩා මේවයි. ඈ? කාය සංකාර සංසිඳිනා කියලා හුස්ම ගනිමින් ඉන්නවා අනාගතේ. අස්ස සිස්සා මීති සික්කති. කාය සංකාර සංසිඳිලා තාම හුස්ම ගනිමින් ඉන්නවා. අස්ස සිස්සා මේති සික්කතේ. ඒක අනාගතේ වෙන දෙයක්. ඒක හොයාගන්න ඉතින් මගෙන් මහන්න එපා. දැන් මං පෙන්නන්නේ ඔයගොල්ලෝ දන්නේ මට වඩා මේකේ තව තියෙනවා. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. එතකොට කාය සංකාරේ සංසිඳුනායි කියලා ආස්වාස කරමින් ඉන්නවා, හික්මෙනවා. හික්මීමක් වෙනවා නේද? පස්ස සිස්සාමීති සික්කති. එතකොට පස්ස සිස්සාමීති කියන එකත් අර වගේම අර පස්ස සාමීති කියන එකයි පස්ස සිස්සාමීති කියන එකයි වර්තමානයි අනාගතයි ඈ. ඒකත් තේරුම් ගන්න. පජානාති කියන එක වර්තමාන ක්‍රියාවක් තියෙන්නේ. සික්කති කියන එක අනාගත කාලේ ක්‍රියාවක් තියෙන්නේ. ඔය අහලා නැහැ නේද මීට කලින්? දැන්වත් අහගන්න. ඒක තමයි. ඒක තමයි අපි ඈ. ඔව් දැන් අපි තෝරගමු ටිකෙන් ටික. එතකොට ඊට පස්සේ කියනවා මොකද්ද? කායේ කානුපස්සී භික්කවේ తස්මින් සමයේ භික්කූ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ටිකනම් පුරුදුයි නේද? ආතාපි සම්පජානෝ සතිමා. අන වීරයයි නුවණයි සිහියයි. ආතාපි කියන්නේ උත්සාහය නේද? වීරය. ආතාපි සම්පජානය කියන්නේ නුවණ, ප්‍රඥාපත්ත, සතිය නෙමෙයි ඒක. සතිමා කියන්නේ සතිය. උත්සාහයයි නුවණයි සතියයි කියන තුනම ඕනවතන. ආතාපි සම්පජානෝ සතිමා. විනෙය කියන්නේ අතෑරෙනවා. විනෙය කියන්නේ අත්හරිනවා. ලෝකේ, ලෝකය කියලා කියන්නේ දැන් අපි ගත්තු කය කියන ලෝකය. කායනුපස්සනාවනේ ඔය ඉන්නේ. ඒකෙත් හුස්ම කියන කය තමයි දැන් අරන් තියෙන්නේ. එතකොට හුස්ම කියන කය කියන ලෝකේ අතහැරෙනවා. මොනවාද අතහැරෙන්නේ? අභිජ්ජා දෝමනස්සං. දැඩි ලෝභයයි දොම්නස් ගතියයි, ඇලෙන ගැටෙන ගති අතහැරෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට ඉන්නකොට කායේ කායනුපස්සී භික්කවේ తස්මින් සමයේ, එහෙම ඉන්නකොට අන්නේ සමයේ, తස්මින් සමයේ, එතකොට ওই විදිහට ඉන්නකොට తස්මින් සමයේ මොකද වෙන්නේ? తස්මින් සමයේ භික්කූ විහෙරති. භික්ෂුවක් ওই විදිහට විහෙරණය කරනකොට, ওই විදිහට ඉන්නකොට මොකද වෙන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා තෝමනස්සං. නයිලඟට තව වැදගත් කෑරලක් තියෙනවා. කායේසු කායඤ්ඤ තරාහං භික්කවේ ඒවං වදාමි යදිදං අස්සාස පස්සාස. කායේසු කායඤ්ඤ තරාහං භික්කවේ ඒවං වදාමි යදිදං අස්සාස පස්සාස. කායේසු කායඤ්ඤ තරාහං, ඒ කියන්නේ කය කියලා යම් කිසි දේවල් ගොඩක් තියෙනවා නම්, කය කියලා කොටස් ගොඩක් තියෙනවා නම්, කොටස් ගොඩක් තියෙනවා නම්, ඒකේ එකක් තමයි මේක. මොකක්ද? ආස්වාස පස්වාස. කය කියලා අපි පනවනවා නම් මොනවා හරි ඒවයි එක කොටසක් තමයි ආස්වාස පස්වාස කියන්නේ. ඒ කියන්නේ කය කියන ඒවට උදාහරණයක්. ආස්වාස ප්‍රස්වාස කය කියන එක අර සියලු කයට එක උදාහරණයක්. තේරුණාද? කායේසු කායඤ්ඤ තරාහං භික්කවේ ඒවං වදාමි යදිදං ආස්වාස ප්‍රස්වාස. මේ ආස්වාස ප්‍රස්වාසය කියන එක කය කියලා ගන්න පුළුවන් කොටස් වලින් එකක්, එක කොටසක්, එක උදාහරණයක්. කය කියලා කියනවා නම් ඒවට එක එක කොටසක් තමයි ආස්වාස ප්‍රස්වාස. එතකොට ආස්වාස ප්‍රස්වාස කියන කොටස අර කය කියලා ගොඩාක් අපි කතා කරනවා නම්, මේක ගන්න රූප කියලා ගොඩාක් කතා කරනවා නම් ඒ වයින් එක උදාහරණයක් තමයි මේ ආස්වාස ප්‍රස්වාසය. හරි. තරණිත් භාවනාවලදී ඒව තමයි කය කියන්නේ. තව විදිහට ගත්ත දැන් අපි දෙතිස් කුණුපේ මෙනෙහි කරනකොට ආස්වාස ප්‍රස්වාසය නෙමෙයි කය. නේද? ශරීරයේ හැදිලා තියෙන කොටස් ටික. ශරීරයේ තමයි එතකොට කය. දැන් මෙතෙන්දි කය කියලා ගන්නෙ ආස්වාස ප්‍රසාරය. ඒතකොට කය කියලා පනවන්න පුළුවන් ඒවා ගොඩාක් තියෙනවා නම් ඒක එක කොටසක් නෙවෙයි ආස්වාස ප්‍රසාරය. හරි? ඒතකොට කය කියන ලෝකය ගැන අවබෝධයක් ගන්න පුළුවන් අපිට ඒක එක කොටසක් කරන් ඒක ඒ ධර්මතාව ටික අවබෝධ කළොත්. හරි? ඒක තමයි මේ කියන්නේ. මොකද්ද ආයි කියමු මේ ටික? කායේසු කායඤ්ඤතරාහං භික්ඛවේ එවං වදාමි යදිදං අස්වාස පස්වාසා කායේසු කායඤ්ඤතරාහං භික්ඛවේ එවං වදාමි යදිදං අස්වාස පස්වාසා. ඒතර අස්වාස පස්වාසය කියන්නේ මේ කය කියලා ගන්න පුළුවන් කොටස් වලින් එකක්. එක කොටසක්. හරි? තස්මාතිහ භික්ඛවේ එහෙනම් භික්ෂූනි කායේ කායනුපස්සී තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිඥා දෝමනස්සං. හරි? එහෙනම් මෙන්න මේ විදිහට කායේ කායනුපස්සීව ඉන්නකොට මොකද වෙන්නේ? ආතාපි සම්පජානෝ සතිමා කියලා යෙදෙනකොට මේ කය කියන ලෝකේ අභිඥා දෝමනස්සං දුරු වෙනවා. ඇලීම් ගැටීම් දුරු වෙනවා. දැන් ඔය ආනාපාන සතියේ එක කොටසක් නේද? අපෙන්ටයින කන්ටිකට කියනවා ආනාපාන සතියේ කායනුපස්සනාව කියලා. ඒකයි මම කිව්වේ. මේක කායනුපස්සනාවේ කොටසක්. කය කියලා ගන්න කොටස් දිහා තමයි ඔය බලන්නේ. ඒ කොතන ඉඳන්ද? දීගං වා අස්සසන්තෝ කියන තැන ඉඳන් සබ්බකාය පටිසංය ඊට පස්සේ පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති කියන තැන එනකන් එතකොට කායානුපස්සනාව. හරිද? අන්න එතකොට ආනාපාන සතියේ කායානුපස්සනා කොටස. ඊළඟට මොකද කියන්නේ? යස්මින් සමේ භික්කවේ භික්කූ පීතිපටි සංවේදී යස්ස සිස්සාමීති සික්කති පීතිපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. මම ඒ ප්‍රීතිය ගැන කියන්නේ ඒක පටි සංවේදීව ආස්වාස කරමින් ඉන්නවා වර්තමානයේද අනාගතයේද? අස්සසිස්සා මීති සික්කති අනාගතයට යන්නේ හික්මෙනවා අනාගත කාලෙන් කියන්නේ. පීතිපටි සංවේදී පස්සසිස්සා මීති සික්කති ඒකත් අනාගත කාලෙන් ආ පජානාති නෙවෙයි. වර්තමානයේ පජානාති නෙමෙයි. අනාගතයේ හික්මීමක් ගැන ඔය කියන්නේ. අස්සසිස්සාමීති සික්කති පස්සසිස්සාමීති. ඊළඟට සුඛපටි සංවේදී අස්සසිස්සාමීති සික්කති සුඛපටි සංවේදී පස්සසිස්සාමීති සික්කති. චිත්ත සංකාරපටි සංවේදී අස්සසිස්සාමීති සික්කති චිත්ත සංකාරපටි සංවේදී පස්සසිස්සාමීති සික්කති. මොන චිත්ත සංකාර කියලා වචනයක් ඔතන තියෙනවා. මොන චිත්ත සංකාර කියන්නේ? සිතෙන් සකස් කරන මනාද කියලා පස්සේ හොයාගන්න. චිත්ත සංකාර කියන්නේ හිතෙන් සකස් කරන නේද? ඊළඟට පස්සම්බයං චිත්ත සංකාරං අස්සසිස්සාමීති සික්කති. පස්සම්බයං කියන්නේ සංසිඳෙනවා. ඒතර අර හිතෙන් හදන චිත්ත සංකාර ඔන්න දැන් සංසිඳෙනවා කියලා ආස්වාස කරමින් ඉන්න අස්සසිස්සාමීති සික්කති ඒ අනාගත කාලය හික්මෙනවා. චිත්ත සංකාර සංසිඳුනා කියලා හික්මීමක් ඇති වෙයි. අනාගතේ ඈ පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමීති සික්කති. වේදනාසු වේදනානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතකොට මේ කියන්නේ වේදනානුපස්සනාව ගැන වේදනාවෙහි වේදනාව ගැන බැලීම. වේදනාසු වේදනානුපස්සී එකක් මතක තියාගන්න. වේදනාසු වේදනානුපස්සී වේදනාවෙහි වේදනාව ගැන බැලීම. ඉස්සලා කිව්වේ කායේසු කායනුපස්සී විරති. කයෙහි කය පිළිබඳව බැලීම. නිකම්ම කය පිළිබඳව බලාගෙන ඉන්නා නෙමෙයි. කයෙහි කය පිළිබඳව බැලීම. දැන් වේදනාවෙහි වේදනාව ගැන බැලීම කියන්නේ ඔන්න ඔය ටික. මොනවාද මේ? පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, ඊළඟට චිත්ත සංකාරපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී, පස්සම්බයං චිත්ත සංකාරං කියන කොටස් ටික අයිති වෙන්නේ එතකොට වේදනානුපස්සනාවට නේද? වේදනාසු වේදනානුපස්සී භික්ඛවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අන්න එතෙන්දි එතන ලෝකෙ කියන්නේ එතකොට වේදනාව කියන ලෝක. ඈ ඉස්සෙල්ලා කිව්වේ කය කියන ලෝකෙනේ. දැන් වේදනාව කියන ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරලා ඉන්නවා ඔය ආතාපි සම්පජානෝ සතිමා වෙනකොට. වේදනාසු වේදනාඤ්ඤතරාහං අන්න අර වචනේම එනවා. අඤ්ඤතරාහං කියන්නේ ඒ වේදනාසු වේදනාඤ්ඤතරාහං වික්කවේ ඒවං අදාමි යදිදං අස්සාස පස්සාසානං සාදුකං මනසිකානං. එතකොට ඔන්න වේදනා කියන ලෝකයක් තියෙනවා නම් අන්න ඒකේ එක කොටසක් තමයි ඔය වේදනාවලින් ලෝකයක් හැදෙනවා නම් ඒවයි එක කොටසක් තමයි ඔය. දැන් ආස්වාස ප්‍රස්වාසයෙන් ඉඳ ආපු වේදනා ටික. හරි. එතකොට ඔක්කොම වේදනාවලට මේක එක උදාහරණයක්. ඒතර වේදනා ගැන තේරුම් ගන්න මේකෙන් පුළුවන්. ඒතර මේ වේදනා ගැන තේරුම් ගත්තොත් අනිත් වේදනාවලටත් ඔය ධර්මතාවෙම පොදුයි නේද? ඒ වේදනා කියන ලෝකෙට එක ඒ ලෝකෙන් එක කොටසක් තමයි මේක. ඒකයි අඤ්ඤතරාහං කියන්නේ. ආ වේදනාසු වේදනාඤ්ඤතරාහං වික්කවේ එවං අදාමි යදිදං අස්සාසපස්සාසානං සාදුකං මනසිකාරං. හඳින් ඒක ඒ මනසිකරණය කරන්න. තස්මාතිහ වික්කවේ. එතකොට වේදනාසු වේදනානුපස්සී තස්මින් සමයේ වික්කු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. හරි. අන්න ආනාපාන සතියේ වේදනානුපස්සනා කොටස. ඊළඟට යස්මින් සමයේ භික්කවේ භික්කු චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්තපටි සංවේදී පස්ස සිස්සාමීති සික්කති. චිත්ත කියන එක සිත කියන එක චිත්තපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති එකත් අනාගතේ. ඒතර සිත පිළිබඳව පටි සංවේදීව හුස්ම ගනිමින් ඉන්නවා හික්මෙනවා. සිත පිළිබඳව පටි සංවේදීව හුස්ම ප්‍රාශ්වාස කරමින් හික්මෙනවා. හික්මෙන්නේ අනාගතේ. ඒ චිත්ත කියන එක ඔන්න තේරුම් ගන්න ඕනේ. ඊළඟට අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. අභිප්‍රමෝදයං කියන්නේ මොකද්ද? ප්‍රමෝදය කියන්නේ ප්‍රමෝදය. ප්‍රමෝදයක් ආ ප්‍රමෝදමත් හිතක් ආ. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. හරි. අභිප්‍රමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. සමාදහං කියන්නේ සමාධිය ගැන. දැන් ආයෙත් සමාධිය ගැන කතා කරනවා. දහුස්මට අවධානය තියනකොටත් කායනපස්සනාවෙත් සමාධියක් තිබුණා නේද? දැනුත් මේ හිත ගැන බලනකොටත් සමාධියක් ගැන කතා කරනවා. සමාදහං චිත්තං. දැන් ඒයි කියලා අපිට හොයාගන්න වෙනවා. හරි. මේ චිත්තානුපස්සනාව දැන් මේ. ඒකෙදිත් මේ සමාධියක් ගැන කතා කරනවා ඇයි? විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති. විමෝචයං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. චිත්තේ චිත්තානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. එතකොට ඔන්න ඔය ටිකට කියනවා චිත්තානුපස්සනාවේ ඉන්නවා කියලා. ඔය ටික බලලා ඔහම ඉන්න කෙනාට නේද? දැන් ආනාපාන සතියේ චිත්තානුපස්සනාව කොටස තමයි ඔය. විමෝචයං කියන්නේ ඒක නිදෙනවා වගේ. නිදුණු සිතක්. ඒක නෙවෙයි. ඒක තේරුම් ගන්න අතෙන්ට එන්න වෙනවා. මම අව ගොඩක් අය හිතන්නේ හිතට එන දේවල් බලා ඉන්න එක කියලා. ඒක නෙමෙයි. මේ හිත ගැනයි මේ බලයින්. හිතට එන දේවලුයි හිතයි දෙකක්. ඒක තේරුම් ගන්න නම් කායනුපස්සනාවේ වේදනානුපස්සනාවේ වැඩෙන්න ඕනේ. අපි ඒව වැඩෙන්නේ නැතුව චිත්තානුපස්සනාව කරන්න ගිහිල්ලා තමයි මේ පොඩි පොඩි සියුම් කරුණු තේරෙන්නේ නැත්තේ. ඒක අපි කතා කරමු පස්සේ. එතකොට මොකක්ද එන්නේ? චිත්තේ චිත්තානුපස්සී වික්කවේ තස්මින් සමයේ වික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං. නාහම් වික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතින් වදානි. නාහං ආනාපානසතින් එකට ගන්න. ඒ කියන්නේ ආනාපාන සතිය කරන්න බෑ. මොනවා නැතුවද? මුට්ටස්සතිස්ස අසම්පජානස්ස. මුට්ටස්සති. සිහිය නැතුව කරන්නත් බෑ. අසම්පජාන සම්පජානේ නැතුව කරන්නත් බෑ. ආනාපාන සති. හැබැයි ඕක කියන්නේ චිත්තානුපස්සනාවේදී නේද? කායනුපස්සනාවේදී කිව්වෙත් නැහැ. වේදනානුපස්සනාවේදී කිව්වෙත් නැහැ. චිත්තානුපස්සනාව කරන්න බැහැයි කියනවා. ආනාපාන සතිය චිත්තානුපස්සනාව කරන්න බැහැ කියනවා. මුට්ටස්ස තියෙනුයි සම්පජානේ නැතුවයි. තේරෙනවද? කාටද කරන්න බෑ කියන්නේ? අපිට. මුට්ටස්සති කෙනාටයි සම්පජානය නැති කෙනාටයි. හරි? එතන මුට්ටස්සති එකෙන් මිදෙන්න නම් ඊට කලින් වැඩ දෙකක් තියෙනවා නේද? මොනවාද? නෑ නෑ, ඔయిత කලින් කියාගෙන දැන් මේ චිත්තානුපස්සනාව විදිනේ ওই කතාව කියන්නේ. ආ, කායානුපස්සනාව වඩා ගන්න ඕන, වේදනානුපස්සනාව වඩා ගන්න ඕන. එතකොට මුට්ටස්සති කැලලත් අයින් වෙනවා. අසම්බජන්න කියන එකත් අයින් වෙනවා. වයින්ද තමයි මං කිව්වේ ওই දෙක නැතුව එකපාරට චිත්තානුපස්සනාවට පණින්න ගියාට බෑ. මොකද ඔය යන්න හදන්නේ මුට්ටස්සතියෙන්. සම්පජානෙත් නැතුව. කියන්නේ සම්මා දිට්ඨියකුත් නැතුව. හරි? එතකොට මේවයි පිළිවෙලක් තියෙනවා. එතකොට ඇයි මේ දැන් ඕක සමහරව අරද්දලා ගන්නවා ආනාපාන සතිය ඔය මෝඩයන්ට කරන්න බෑ. මේක කිව්වේ චිත්තානුපස්සනා විදි කියන එකවත් දන්නේ නැහැ. කායනුපස්සනා විදි ඔහොම කිව්වේ නැහැ. වේදනානුපස්සනා විදි ඔහොම කිව්වේ නැහැ. මෙහෙම කියන්නේ චිත්තානුපස්සනා විදි. ආනාපාන සතියේ තියෙන කොටස් හතරක් නේද? කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඉතින් සමහරු මේ පොඩ්ඩක් හුස්ම දිහා බලලා ඉඳලා අනේ මට ඕක කරන්න බෑ, මට මුට්ටස්සතිය කියනවා. මේ මුට්ටස්සතියම තමයි ඒක. ඉතින් ගුරුවරුත් කියන එක තමයි වැරද්ද. හිත ගැන බලන කොටස. ආනාපාන සතියේදී හිත ගැන බලන කොටස. මේ ඔක්කොම ආනාපාන සතියේ. ඒක තේරුම් ගන්න. ඔය සංසිදෙන අවස්ථාවද? දැන් හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම නැති වුණ අවස්ථාවද ඔය කියන්නේ? එහෙම නැත්නම් ඊට වඩා වෙනස් එකක්ද? මොකද ආයි කියුවේ අන්නේ ශාසනවලත් ආනාපාන සතිය තියෙනවා. මේ ශාසනෙත් ආනාපාන සතියක් තියෙනවා. තථාපි බුද්ධ ශාසනයේ ආනාපාන සතිය තේරුම් ගන්න ඕන. මේ ආනාපාන සති සූත්‍රය වගේ ඒවා කියෝලා. හා, තව ආනාපාන සතිය තියෙන සූත්‍ර තියෙනවා නේද? ඒවත් කියෝලා නේද? මේක තේරුම් ගන්න වෙනවා. නැත්තම් වෙන්නේ අපි අර අනිත් අය කියපු ආනාපාන සතියම කර කර ඉන්නවා. බුද්ධ ශාසනයට ඇවිල්ලා නැහැ. සතර සතිපට්ඨානෙ වැඩෙන ආනාපාන සතිය නිවේයි කරන්නේ. ඉතින් අර ධානය ටික වැඩලා අසඤ්ඤතලෙයි අර හිමේ අරූපාවචර ධාන ඕවට තමයි යන්නේ. මේක ආනාපාන සති සූත්‍රය. වෙනම ආනාපාන සති සුත්තං මජ්ක්‍ධිමනිකායේ වෙනමම තියෙනවා. සතිපට්ඨානෙත් ආනාපාන සතිපබ්බේ කියලා කෙටියෙන් තියෙනවා. මේකේ දැන් දීර්ඝ එකක්. ආනාපාන සතිය වෙනමම විස්තර කරනවා. මේක බුදුරජාණන් වහන්සේමයි විස්තර කරන්නේ. සතිපට්ඨානෙ ඔක්කොම භාවනා ටික එතකොට කෙටියෙන්නේ කියන්නේ. මේක දැන් ආනාපාන සතිය විතරක් වඩන කෙනාට අවශ්‍ය ටික ඒ ටික කොහොම තියෙනවා මෙතන. දැන් සතිපට්ඨානෙ කියද්දි ඒක බෙදන්නේ නැහැ. මේ සතර සතිපට්ඨානෙ වෙන් කරලා එහෙම වෙන් කරලා පෙන්වන්නේ නැහැ. දැන් මෙතෙන්දි තමයි අපිට පැහැදිලිව දන්නේ මෙන්න මේ කොටස කායනුපස්සනාව, මේ කොටස වේදනානුපස්සනාව, මේ කොටස චිත්තානුපස්සනාව, මේ කොටස ධම්මානුපස්සනාව කියලා. එතකොට මන්න මතක තියාගන්න මේ මුට්ටස්සති කැලලයි අසම්ප්‍රජානස්ස කැලලයි මේ ආනාපාන සතියේ යෙදෙන්නේ චිත්තානුපස්සනාවි කියන එක. හරි? එහෙනම් එතෙන්ට එන්න කලින් අපේ මුට්ටා සති කෑල්ලත් අයින් කරගන්න ඕන. අසම්පජාන කියන එකත් අයින් කරගන්න වෙනවා. ඒකට දහමක් අහලා නුවණින් මෙනෙහි කරලා එතෙන්ට එන්න වෙනවා. සම්මාදිට්ඨිය කියන එක ඕන වෙනවා. මෙතනින් එහාට. හරි? එතකොට නාහම් භික්කවේ මුට්ටසතිස්ස අසම්පජානස්ස අනාපානස්සතින් වදාමි. තස්මාතිහ භික්කවේ චitte චිත්තානුපස්සී තස්මින් සමයේ භික්කු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඊළඟට යස්මින් සමයේ භික්කවේ භික්කු අනිච්ඡානුපස්සී අස්ස සිස්සාමීති සික්කති අනිච්ඡානුපස්සී පස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති ධම්මේසු ධම්මානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා කියනවා. ඒ කියන්නේ ඔය කියපු ටික මොකට දායිති? ධම්මානුපස්සනාවට. හරි? අනිච්ඡානුපස්සී කියන එකේ ඉඳලා මේ පටිනිස්සග්ගානුපස්සී වලට එනකන් අයත් වෙන්නේ ධම්මානුපස්සනාවට. ආනාපාන සතියේ ධම්මානුපස්සනාව කොටස. සෝයන් තං අභිජ්ජා දෝමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාදුකං අජ්ජූපෙක්ඛිතා හෝති. තස්මාතිහ භික්කවේ ධම්මේසු ධම්මානුපස්සී තස්මින් සමයේ භික්කු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතකොට ඒක ධම්මානුපස්සනාව. ඒවම් භාවිතාකෝ භික්කවේ ආනාපානස්සති ඒවම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණිත. ඔන්න ඔය විදිහට කළොත් තමයි සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන්නේ. මොකෙන්ද? ආනාපාන සතියෙන්. හරි? ඔකේ තව කොටස් තියෙනවා. අපි විවේකයක් කරන් ඒතුළු ටික බලමු. විනාඩි 10ක විතර විවේකයක් ගන්නවා.